නයි ඒ සඳහා අප සමග සම්බන්ධ වෙනවා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා. අපි ඔබතුමාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ ධර්ම සාකච්ඡාව කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි රවි මහත්මයා.
අපිට මං හිතන්නේ අද ඉතාම උතුම් ධර්ම සාකච්ඡාවකට සවන් දෙන්න ලැබුණා. මේ අපි බලමු මේ තවදුරටත් සාකච්ඡාව පවත්වාගෙන යන්න කාට හරි මනවා හරි මේ සාකච්ඡා කරන්න අවශ්‍ය දෙයක් තියනා නම් මතකලත් අපිට කතා කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි. සමාවෙන්න සර් මට පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ සර්ට ඒක ඉදිරිපත් කරන්න මට චුට්ටක් ඒක පැහැදිලි කරලා දෙන්න සර්. මේ සර් අර චක්කු සූත්‍රයේ සර් කියලා තියෙනවානේ චක්කුම් භික්ඛවේ අනිච්ඡන් විපරිණාමී අනිත්‍යභාවී කියලා. එතකොට සර් මේ විපරිණාමී කියලා කියන්නේ දෙයක වෙනස් වීම කියන එක වෙන්න බෑ. ඒක ලෞකික සහ සක්කාය දිට්ඨිය තුල. එහෙමනම් සර් මේ විපරිණාමී කියන එක මෙතනදී බුදුහාමුදුරුව දේශනා කළේ ලෝකෝත්තර අර්ථය ඉස්මතු කරලා දෙන විදිහට කොහොමද කියන එක මගේ පළවෙනි ප්‍රශ්නය සර්. සර් තවත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ධර්ම දේශනාවලදී ඇහෙනවා ධාතු නානත්වය නිසා පුද්ගල නානත්වය අනාදී වශයෙන්. මගේ ප්‍රශ්නේ තමා සර් ධාතු නානත්වය කියන එකේ මේ වචනේ අර්ථෙන් නෙමේ සර් මං අහන්නේ. ධාතු නානත්වය කියන එක බුදුහාමුදුරුව විස්තර කළේ ඒස කියatte ඉක්ම වෙන විදිහට නම් කුමන අර්ථයක් පෙන්නලා දෙන්නද එතුමා මේක අදහස් කළේ කුමන අර්ථයක් මතු කරලා දෙන්නද කියන එක සර් මට මේ ප්‍රශ්න දෙකට කෙටියෙන් හෝ උත්තරයක් ලබා දෙන මෙන් පාද නමස්කාර පූර්වක ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.
හොඳයි. මුලින්ම හිතපු විදිහ හරීම මේ විපරිණාමය කියනකොට දැන් මුලින්ම අපිට හිතෙන්නේ මේ දෙයකට සිද්ධ වෙන දෙයක් මේ කියලා තියෙන්නේ කියලා. ඒකයි භාෂාර්ථෙන් මේ සාමාන්‍ය ලෝකයාගේ ව්‍යවහාරෙන් එහෙම වුණාට ලෝකෙන් එතර වෙන දර්ශනයේදී අපි දන්නවා මේ ලෝකෙට අයිති දෙයකට වෙන දෙයක් කිව්වා කියන එක යෙදෙන්න බැහැනේ. යම් කිසි අනිච්ච නැත්තම් පටිච්ච සමුප්පන්න ඒ ස්වභාවය ගැන විස්තර කළා නිසා තියෙන දෙයකට සිද්ධ වෙන දෙයක් නෙවෙයි මේ කියන්නේ. විපරිණාමය කියපු ගමන් අපි දන්න විපරිණාමය මොකක් හරි දෙයක් සම්බන්ධ කරලම කියන්න ඕන එක. ඒක ඒ ලෝකෙට අයිති. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නන විපරිණාමය වෙන්න ඕන ඉතර වෙන දර්ශන. ආයි ලෝකෙ ගැන තව දෙයක් දැනගත්තා නෙවෙයි. දැනගත්තු දෙයිනුත් එතර වෙන්න හම්බ වෙන්න බෑ කියන පැත්තකට යන දර්ශනයක්. ඒතේ විපරිණාම කියලා අපි අදහස් කරන දේ ඉක්මවා යන දර්ශනයක්. ඒක ඉක්මවා යනවා කියන්නේ ඒ මොකුත්ම ඉතුරු වෙන්න බෑ හම්බ වෙන්න බෑ. මේක තේරුම් ගන්නකොට ඒක ඒ තව විදිහට කිව්වොත් ඒ පටිච්ච සමුප්පන්න බවම තමයි. කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන න්‍යායට අනුව අදහස තේරුම් ගන්න වෙනවා. එතකොට මේ දෙයකට සිද්ධ වෙන ස්වභාවය නෙවෙයි මේ විස්තර කරන්නේ. ඒක මම අර සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න මේ උපමාව තමයි මම හැමතිස්සෙම ගන්න හේර වතුරේ හදපු බල්ලා කියන මට්ටමක ඉන්න මනසකට. දැන් බල්ලාගේ මානසිකත්වෙට අපි විපරිණාමය කිව්වොත් උට එකපාරට හිතන්නේ අර ඉන්න බල්ලාට මොනවා හරි වෙනවා. මේ බල්ලා වෙනස් වෙනවා හරි ඇතිනවා නැතිනවා හරි මොකක් හරි අදහසක් දා ගන්නවා. ඒ සිද්ධ වෙන දෙයක් කියලා. ඒ උපමාවේදී පේනව නේද එහෙම කියන්නේ දෙයක් සම්බන්ධ කරලා හිතන සාකල් නෑ අවබෝධ වෙන්න විදිහ නෑ නේ යථාභූත ස්වභාවය දකින්න කිසිම විදිහක් නැහැ. එතකොට මේ දෙයකට සිද්ධ වෙන එක නෙමෙයි දෙයක් කියන අදහසෙන් එතර වෙන්න. මොකද ඒක ඇත්ත ඇති හැටි නෙමෙයිනේ. ඒ එතර වීම සඳහාම කරන විස්තරයක්. අපි දෙකින් නෙවෙයි හිතන්න ඕන. දැන් චක්කුන් විපරිණාම ධම්මං කියනකොට ඇහැ වෙනස් වෙලා යනවනේ, ඇහැ මොනවා හරි වෙනවනේ කියලා තමයි මූලිකව හිතෙන්නේ. හැබැයි මේකේ තේරුම් ගන්න ඕන මේ ඇහැ කියන ස්වභාවය, ඇහැ කියන ස්වභාවයෙන් එතර වෙන්න එක යථාභූත ස්වභාවය තේරුම් ගන්න දීපු එක එක පරියායයක්. ඒ කියන්නේ ඇහැ පටිච්ච සමුප්පන්නයි කියන එකමයි. සංකතයි පටිච්ච සමුප්පන්නයි අනිත්‍යයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. අනේ ඒක එක තේරුම් ගන්න ඕන මේ විපරිණාමී විපරිණාම ධර්මයක් කියන එක. ඒ අපිව සසරෙන් එතෙර කරන්න දේශනා කරපු දහමක්නේ අපි ඉන්න දෘෂ්ටි ටික කැඩෙන්න. මේ විස්තර කරන දහමක් කියන තැනින් මේක මේ බලන්න උත්සාහ කළොත් කරයි. මොකද්ද මේ මතු කරන්න හදන දර්ශනීය කියලා යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි. එක මතු කළා අර ධාතුනානත්වය නේද? ධාතුනානත්වය නිසා සංඥානානත්වය නැත්නම් බුද්ධලනානත්වය ඔහොමම ඒ විස්තර එනවා. ඒ ධාතු කියන දැන් මේ ලෝකෙට අයිති ස්වභාවය තමයි මේ ධාතු සතර මහා ධාතු කියලා දෙයක් පවතිනවා කියන එක. පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට දැන් අපිට හිතෙනවා එක එක රූප පේන්නේ මෙන්න මේ ධාතුන්ගේ වෙනස්කම හින්දා කියලා. ඒ කියන්නේ අපිට දැන් පද ස්වභාවයට අයිති දේවල් තියෙනවානේ මේ ලෝකෙ. පොළව වෙන්න පුළුවන්, මේක පුතු ගොඩ නැගිලි, එහෙම නැත්නම් අපේ ශරීරයේ ස්වභාවය දත් ඔය මේ පඨවිය වැඩිපුර යෙදෙන ද්‍රව්‍ය කියලා වෙන් කරගන්න දේවල් තියෙනවානේ. ඒ අපිට හිතන්නේ ඒවයි පඨවිය වැඩි කියලා. මේ මූලික මට්ටමේ. ඒ කියන්නේ ධාතු නානත්වයේ නිසයි මෙහෙම මේ විදිහේ වෙන් වෙලා පේන්නේ කියලා. ඒකත් අර දැන් බලන්න අපි දැන් ශරීරය කියන එක තියාගත්තු කෙනාටයි ඔය අදහස එන්නේ. මම නැත්නම් අර වතුරේ බල්ලා ඇත්ත කියලා බාරගත්තු කෙනාට ඒ බල්ල හැදිච්ච පටවියක් ගැන අදහසක් ගන්න පුළුවන්. නමුත් ඇත්ත තත්ත්වය මොකද්ද? ධාතුව නිසා රූපේ හම්බ වෙලාද? එහෙම නැත්නම් මෝඩකම නිසා හම්බ වුණ රූපයේ හැදිච්ච ධාතු ගැන කතා කරනවාද? ආයි කියන රූපයක් තියෙන නිසා පිට සතර මහා ධාතුව හම්බ වෙලාද? නැත්නම් ධාතුව තියෙන තැනක රූපයක් මවා පෙන්නලා ඒක හම්බ වෙලාද? එහෙම නැත්නම් මේ රූපයක දැසගත්තු හින්දා රූපේ බාරගත්තු හින්දා ඒක හැදිච්ච සතර මහා ධාතුවක් ගැන කතා කරනවාද? ඒ රූප නානත්වයක් තියෙන හින්දා නේද ධාතු නානත්වයක් කතා කරන්න වෙලා තියෙන්නේ? රූප කියන්නේ මොන ආදායයි? ඒ ස්වභාවය සංකත පටිච්ච සම්පන්න අවිද්‍යා ප්‍රත්‍ය විපරිණාම ධර්ම ආරෝණය ඔක්කොම විස්තර කරන්නේ නැයි රූපය පිරිසිඳ දකින්න. මෙසේ රූපය මේ රූපය කියන ස්වභාවය මෙසේයි. ඒ ස්වභාවය තේරුම් යනවා කියන්නේ රූපයෙන් එතර වෙන්න ඕන. නැතුව රූපය තව ටිකක් විස්තර කරන්න පුළුවන් වෙනවා නෙවෙයි. තොටන්නේ ඉතර වෙන දර්ශනයේදී තමයි තේරෙන්නේ මේ පඨවි කියන එක මඤ්ඤණාවක් තියෙන ස්වභාවයකට වඩා මඤ්ඤණාවක්. පඨවීන් පඨවිතෝ මඤ්ඤති කියලා මූලපරියාය සූත්‍රෙදී එහෙම පෙන්නවා. එතකොට මේ මඤ්ඤණාවක් ඇත්ත කරගෙන ඒක මඤ්ඤණාව විදිහට දකිනවා නෙවෙයි. දෙයක් කරගන්න ඇත්ත කරගන්නවා, ඒක දැස ගන්නවා. හරි. අන්නේ දැස ගැනීමෙන් ඊතර වෙන දර්ශනයක් කියන දැස ගන්න ඇත්ත කියලා ගන්න ස්වභාවයක් තියෙනවාද? මේක මඤ්ඤණාවක් කියන තැනට එන්න ඕන. අනේ ඒ වගේ දර්ශනයක්. ඒතර සාමාන්‍ය ලෝකයා දකින නැත්නම් බලන විදිහට වෙනස් පැත්තක් මේ පෙන්වලා දෙන්නේ. අදහසක් ආවද නැත්නම් තව විනස නැහැ කොහොමද? තෙරුවන් සරණයි.
පැහැදිලි ඉස්සර. පැහැදිලි තෙරුවන් සරණයි.
කකාට හරි මම හරි අදහස් තියෙනා ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සිළු දෙනාටම. ඒ කියන්නේ දැන් උතර මේ ඒ සත් එතන ඒ රූපය කියන්නේ දැන් උතන තමයි රූපණය කියන කාරණාවත් ඉදින්නේ නේද? දැන් උතන හොයනකොට මේ දැන් ওই ධාතු ස්වභාව වෙනස් වීමනේ ඒකට ඒ සම්බන්ධවමනේ රූපණය. එතකොට ඒ රූපණය මේ ඒ සංස්කරණය මේ හත්ක ගැනීම දැන් ඒ අන්තිමට ඒ පංච පොදන ස්කන්ධේ රූපණය කියන එක තමයි උතන ඔය ධාතු කතාවටත් සම්බන්ධ වෙන්නේ අන්තිමට නේද? දැන් අපි එහෙම හොයනකොට ඒකෙන් සරණයි.
ඒ රූපණය කියලා කිව්වේ මේ ධාතු ස්වභාවයේ වෙනස් වීමද ධාතු නානත්වයේද?
ඔව්
මට
හිතෙන්නේ ඒ ධාතු වල ස්වභාවය එහෙම තමයි මම හිතාගෙන නම් ඉන්නේ. ධාතු ස්වභාවය වෙනස් වීමට එක ස්වභාවයකින් තව ස්වභාවයකට වෙනස් වීමම ඒ කියන අපිට පේන මට්ටමින් නෙවෙයි ඒ වෙනස් වීමේ ධාතු වල වෙනස් වීමේ ස්වභාවයම නිසාම තමයි රූපණයක් වෙන්නේ. අර මේ මොකක්ද අර සූත්‍රයේ තියෙන්නේ සත්තාන සූත්‍රයේ මේ විස්තරේ විදිහට.
ඒ කියන්නේ අපිට නොපෙනෙන මට්ටමෙන් ධාතු වල වෙනස් වීමක් තියෙනවා.
ඒ වෙනස් ධාතු තියෙනව නෙවෙයි. ඒ වෙනස් වෙන ස්වභාවය තමයි රූපණය.
ඔව්. හරි. වෙනස් වෙනවා කියන එකේ අදහස මොකද්ද? අවස්ථා දෙකක් ඕන නේද වෙනස් වීම කියන්නේ. මුලින් මේ විදිහ පස්සේ මේ විදිහ. දැන් මුලින් පටවිය මෙහෙමයි ඊට පස්සේ පටවිය මෙහෙමයි ඊට කලින් එකට වඩා මේක වෙනස් ධාතු වෙනස් වීම කියනකොට මොකක්ද අදහස් වෙන්නේ ධාතු වල වෙනස් වීම කියලා? ආපහු අපි ගිහිල්ලා නේද අර තියෙන දෙයක වෙනස් වීම කියන තැනට. කියන්නේ දෙයකට සිද්ධ වෙන දෙයක් මේ කියන්නේ කියන අදහසින් නේද ඔය කියන්න
හදන්නේ? නෑ සර් මම කියන්න හිතුවේ ඇත්තම එතන රූපණයක් මේ සිදු වෙන්නේ කියලා. එතන ධාතු ඒ කියන්නේ තියෙන ධාතුවක් වෙනස් වෙනව නෙවෙයි. ඒකක් නෙවෙයි මේ රූපණය තමයි අපට ධාතු ස්වභාවයක් විදිහට තේින්නේ කියන එක. එතන දැන් සත්‍ය හොයනකොට ඒ ක්‍රියාව එතන සිදුවන ක්‍රියාව රූපණය නේද කියන එක. මට පැහැදිලි කරගන්න ඕන.
يعني ඔව් අතන ටිකක් මේ දැන් ධාතු විදියට පේන්නේ රූපණය නිසා.
ඔව්
ඔව්. දැන් ඒ රූපණයමයි ධාතු වෙලා
තියෙන්නේ.
එහෙම නැත්නම් ඒ ධාතු ස්වභාවික වෙනස් වීමක්යි මේ අපිට රූපයක් හම්බ වුනේ කිව්වොත් ඒකේ වෙන අදහසක්.
ඒක වැරදිනේ සම්පූර්ණයෙන්ම. දැන් අපි ඉස්සර හිතුවේ එහෙමනේ. නමුත් මෙතන ක්‍රියාව රූපණය. ඒ නිසා මේ ආරෝපණයක් වෙනවා ධාතු ස්වභාවයක් අපිට නරයි. මෙවිල්ලක්නේ ඒ කියන්නේ එහෙම තියනවා වගේ පේනවා.
හරි. ධාතු ස්වභාවයක් තියනවා වගේ පේනවා. හම්බ වෙලා. ඒ ධාතු හම්බ වෙන ගතියම තමයි රූපණය.
ඔව් ඉතින් ඒ ක්‍රියාව ගැන තමයි මම ඇහුවේ. දැන් උතින් අපි සෝ වෙනවා නම් පංච උපාදානස්කන්ධේ රූපණේ නේද අන්තිමට අපිට නුවණින් මේ එතන ඒ රූපණේ කියන්නේ සංස්කරණයක් නේ ඒක නේද එතෙන්ට නේද යොමු වෙන්න ඕන කියන එක තමයි මට දැනගන්න ඕන මෙහෙම නැතු මේ ධාතු ඉතින් නැහෙනෙ එහෙම
ධාතුවක් තව පැත්තකින් කිව්වොත් අර දැන් පංච උපාදානස්කන්ධය හම්බ වෙලා හම්බ වෙන්නෙම මේ රූපණය ගැන අදහසක් නැති කාමයට
නැති කම නිසා
රූපයක් කියලා විවහාර කරන්න පුළුවන් වෙන්නේ රූපණ ස්වභාවය නදන්න කමට. තතර කඥණීය සූත්‍රෙදි පෙන්වන්නේ කිංච බික්කවේ රූපං වදේත. මේ රූපය කියලා කියන්නේ මොකකටද? රූපතීතිකෝ තස්මා රූපන්ති උච්චති. මේ රූපණයට තමයි රූපය කියලා විවහාර කරලා තියෙන්නේ. එතකොට ඒක හිතුවොත් අර සතර මහා ධාතුයේ මොනවා හරි විපරිණාමයකටයි මේ රූපය කියලා තියෙන්නේ කිව්වොත් ඒ අදහස ලෝකයේ පැත්තට
යනවා.
අපි යන්නවන සතර මහා ධාතුව මඤ්ඤණාවක්. ඒ රූපණය නොදන්න කමටයි සතර මහා ධාතුව හම්බ
වෙන්නේ.
ඒ කියන්නේ රූපය හම්බ වුණත් සතර මහා ධාතුවක් ගැන කතා කරන්න වෙනවා. එතකොට මේ රූපය පිරිසිඳ දකින්නකොට වෙන්නවන රූපය කියන ස්වභාවයෙන් ඈතර වෙන. ඈතර වෙන්න කියන්නේ ඒක අදාළ නැති වෙන්න ඕන. තව විදිහකට අපි දැන් ලෝකෙට අයිති මේ මත නැත්නම් දෘෂ්ටි කියන ඒවා තමයි ඇත නැත කියන එක ලෝකෙට අයිති කියලා ගන්නවා. මේ ලෝකයා මේ අන්ත දෙකක ඉන්නවා. දෙයන් නිශ්චිතං මේ කියන්නේ මේ ලෝකයා ඉන්නවා අත්ති පංච නත්ති පංච නැත කියන එකයි නැත කියන එකයි. ඒතර මෙන්න මේ දැන් මගේ කච්චාගත සූත්‍රයට එතෙන්දි පෙන්නනවා මෙන්න මේ ඒක දෙපැත්තකින් පෙන්නන ලෝක සමුදයයි ලෝක නිරෝධයයි සම්‍යප්ප්‍රඥාවෙන් ඒ යථාභූත ස්වභාවය ඇති හැටියට දැක්කොත් අර තිතා කියන එකයි නත්තිතා කියන එකයි දෙකම සානහෝති. අය පිහිටන්නේ නැහැ. ඒ කියන්නේ ඒවට අර්ථයක් නැති වෙනවා. ඇත නැතිල. දැන් අපිට ඇත නැත අර්ථ තියෙන මට්ටමින් තමයි පටන් ගන්න. මේ පටිච්ච සමුප්පන්න බව දැක්කොත් තේරුම් ගියෝ අර ඇත නැත ඒවා අදාළ නැහැ කතා කරන්න. ඒකට තේරුමක් නැති වෙනවා. මෙච්චර කල් මේ අවිද්‍යාව වෙන්නේ ඒවට අපි තේරුම් දුන්නේ. ඒ කියන්නේ සතර මහා ධාතු ඇත හෝ නැත කියන කතාව. හරි. සතර මහා ධාතු තියෙනවා කියන එකෙන් ගන් ඕහෙනම් සතර මහා ධාතු කියලා එකක් නැහෙනි කියන එකට ගියොත් එහෙම ඒක ලෝකෙට අයිති කතාවක්.
මේ දෙකම රැවටිල්ලනේ.
හරි. දැන් මේ කියන්නේ සතර මහා ධාතු ඇත කියන එකවත් නැත කියන එකවත් නෙවෙයි. ඒ දෙකෙන්ම ඉතර වෙන දැක්මක්. ඒ සමුදේ නිරෝධය යථාභූත ස්වභාවයෙන් දැක්කොත්. ඒ කියන්නේ ඉස්සර විදිහට ගියොත් මේ පටිච්ච සමුප්පන්න බව දැක්කොත්. ඊමස්මින් සති ඉදං හෝති ඊමස්මින් අස සිත් ඉදං නහෝති කියන ධර්මතාවය තේරුම් ගත්තොත් අර සතර මහා ධාතුව තියෙනවා කියපු එකවත් සතර මහා ධාතුව නැත නැත්තම් සතර මහා ධාතුව මෙහෙම වෙනස් වෙනවා කියන එකවත් දැන් අදාළ නැති වෙනවා. හරි. එතර වෙනවා කියන කොට. ඒවා එතන ඒවා පොඩ්ඩක් හරි අදාළ වුණොත් ඒක සක්කාය දිට්ඨියමනේ. හ්ම්. හරි. සතර මහා ධාතුව ගැන දැනගත්තු මම ඉන්නවනේ ඒකනේ මට විස්තර කරන්න පුළුවන්. සතර මහා ධාතුව. දැන් වෙන්නේ ඒ සතර මහා ධාතයෙන් එතර වෙනවා කියන්නේ දැනගත්තු දෙයක් නැහැ. විස්තර කරන්න විදිහක් නැහැ. ඉතින් ඉතුරු වෙන්නේ නැහැ මොකක්වත්. එතර වෙනකොට.
ඒ මුළු ඒ එතර සිදුවෙන ඒ ක්‍රියාවේ බොරු අපි දකින්නකොට ඒ මොකක්වත්ම නැහැනේ අන්තිමට එතර වීමක් නිසා.
ඔව්. අකන්නේ අර දැන් මම ඉස්සෙල්ලා ගත්ත උපමයි වතුරේ බල්ලා කියන කතාව පිරිසිඳ දැක්කොත් ඒ කියන්නේ අපේ මනසට ආවොත් දැන් බල්ලා හැදිච්ච සතර මහා ධාතුවක් අපිට අදාළද?
හ්ම්.
මේ බල්ලා උපදින්නේ නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන්නේ බල්ලෙක් ගැන කතා කළේ.
හ්ම්.
මෝඩකම නිසානේ බල්ලෙක් ගැන කතා කරන්නේ කියන ධර්මතාවය දකිනකොට. දැන් බල්ලා වෙනස් වෙනවා හරි බල්ලා හැදිච්ච සතර මහා ධාතුව ගැන හරි ඒවා දැන් අදාළ නැති වෙනව නේද?
ඔව්.
ඒක එහෙම දෙයක් තිබුණාද නැද්ද ඔය කතාවක් කියෙදෙන්නේ නැහැ.
කොහෙත්මනේ.
ඔව්. ඒ වගේ තමයි අපිට හම්බ වෙන ඕනම රූප ස්වභාවයක් ඒ රූප ස්වභාවයේ පටිච්ච සමුප්පන්න බව දකින්නකොට ඒ රූප ස්වභාවය හැදිච්ච සතර මහා ධාතුව ගැන මොකද කියන්න වෙන්නේ? කියන්න දෙයක් නැහැ අදාළ නැහැ.
හ්ම්.
ඒ රූපේ අදාළ නැහැ.
ඔව්. ඔව්. ඒක තමයි ඒ අර්ධාත්මානස්ත්‍ය අර මිසහපු ධාතුනානස්ත්‍ය. ඒක කියනකොට මට මතක් වුණේ අපි මේකේ සත්‍ය හොයන්න නම් ඒ දැන් අපි ධාතුනානස්ත්‍ය. ඒ කියන්නේ ඔය පුද්ගලනානස්ත්‍ය සංඥා ඔක්කොම දැන් ලෝකේ මත්තමින් අපිට ඒරෙන විදිහට පේන දකින්න විදිහටනේ කතා කරන්නේ. නමුත් මේකේ සත්‍ය හොයනවා නම් අපි අර රූපනේ තැනට තමයි යන්න ඕන කියන එක තමයි මම ඒ ඇත්තටම යොමු කරේ එතන.
ඒ රූපණ ස්වභාවය තේරුම් ගත්තේ නැත්නම් මේක රූපයක් කියලා හිතන තාක්කල් රූප නානත්වයක්
තියෙනවනේ.
ඒක රූපයකට වඩා තව රූපයක් වෙනස්.
ඔව්.
එතකොට මේ දාන
අපි අර රැවටිලා අහුවෙලාන්නේ. ඔව්. ඒවා පස්සේ සිදුවෙන ඒවා අර මුල දැක්කනම් හරි විදිහට අච්චර දුර යන්නේ නැහෙනේ. ඒ ඒ ටික තමයි මට එතන මතු කරන්න ඕන උනේ.
ඒ කියන්නේ ඉතර වෙන දර්ශනය කියන පැත්තෙන් පෙන්නන්නේ අපි හිතන එක විදිහකටවත් අහුවෙන්නේ නැහැ.
නැහැ. ඔව්. එතකොට දැන් අර ඒ ධාතුනානත්තේ දැන් අර මිස් එහෙව දැන් විපරිණාමය ගැන එතකොට විපරිණාමයක් අපි සාමාන්‍ය ලෝකයේ කියන විපරිණාමෙ නෙවෙයි ඉන්නේ. ඒකේතර මේ අවිජ්ජා ප්‍රත්‍යයෙන් සංකත පටිච්ච සමුප්පන්න ස්වභාවයම දකින්නේ ඒ විදිහටනේ අපි මේ දිහා බලනෝනේ කොනින්නේ අන්නේ විදිහම තමයි මෙතනස්තු.
ඔව් ඒ අදහස්සේ විපරිණාමය මේ කතා කරන්නේ නැතුව තියෙන දෙයකට සිද්ධ වෙන දෙයක් නෙවෙයි.
හ්ම් නෑ ඒක ඒ සිත්ින් අර වැරදි දෘෂ්ටියනේ.
ඔව් දැන් ඕකේ ගැඹුරටම යන්නේ කියන්නේ ලෝකෙට අයිති විදිහට ගැඹුරටම යන්නේ මේ ධාතු ස්වභාවය වෙනස් වෙනවා. පටවියට එක විදිහකට ඉන්න බෑ.
හ්ම්.
මේ ස්වභාවය වෙනස් වෙන ඔය ශක්තියින් කියලා හැම විද්‍යාවකට දැන්
යන්නේ.
හ්ම්.
ඒ විදිහට අන්‍ය ශාසනවල කෙරුණේ ඒ විදිහට බෙදලා 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 අන්තිමට ඒ ශක්තියයි ඒකම නෑ කියන එකනේ.
ඔව්. ඒකට
මම බලනවා පච්චුප්පන්න ස්වභාවය මට මතු කරන්න ඕන නිසා ඒක තමයි එතන අර රූපණේ කියන්නේ රූපණ සංස්කෘත රූපණ ක්‍රියාව තමයි එතන අපි දකින්න ඕනේ. එතකොට ওই ධාතු කතන්දර ඔක්කොම ඉවරයි.
ඔව්.
ඔසේ
දැන් අපි ඔව් දැන් ඔය ගොඩාක් දැන් විද්‍යාවපත්‍ය අපි හිතමු ඔය දැන් ඉලෙක්ට්‍රෝනයා ප්‍රෝටෝනයා දැන් ඉලෙක්ට්‍රෝන කියන එක වෙනස් වෙනවා කියලා දෙපාරක් එක තැනක දකින්න බෑ. වෙනස් වෙන ස්වභාවය. ඒ වගේම නැත්තම් ඔක ශක්තිය නැත්නම් ස්කන්ධයක් ඔය දෙකකින් එකක්වත් කියන්න බෑ. ඔය දෙක අතර වෙනස් වෙවි තියෙනවා. දැන් මේ මත ටික කොහොම අර ලෝකෙට අයිති කියලා පේනවද? ඒ කියන්නේ එහෙම ස්වභාවයක් පිළි අරගෙන ඒක ගැන කියන්නේ.
හ්ම්.
එතන අපි තව ටිකක් දැනගෙන.
හ්ම්.
දැන් ඉතර වෙනවා කියනකොට ඒ එකක්වත් අදාළ නැහැ. ඒ මොඩකම තියෙන කන්නේ ඕවා ගැන කතා කරන්නේ. මෝඩකම තියෙනකන් මේ වසුරේ බල්ලා ගැන විස්තර කරන්න පුළුවන්. ඒක අවිද්‍යා ප්‍රත්‍යය. යන ස්වභාවය එතකොට තමයි අර ඉමස්මින් සති ඉදං හෝති කියන න්‍යාය තේරුන්නේ. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසත් මේ යෙදුන්නත් ඒ කියන්නේ අවිද්‍යාව යෙදුන්නත් කෝ අදාළම
නැහැ.
ඔව්. දැන් අපිට තව උපමා ගත්තොත් හීනෙන් දකින දෙයක් ගැන ඕන තරම් විස්තර කරන්න පුළුවන්. හැබැයි ඔක හීනයක් කියලා දැනගත්තහම කොච්චර විස්තර කළත් වැඩක් තියෙනවද? හීන මාත්‍රයක් විතරයි. ඒ ලෝකෙට අදාළ නැහැනේ හීන කියන එක. නේද? හීනෙන් දැකපු යම් කිසි දෙයක් හීනේදී ඇත්ත තමයි. හීනයක් කියලා දැනගත්ත ගමන් ඒක කිසිම දැන් අදාළත්වයක් නැහැ. ලෝකෙට සම්බන්ධ කරන්න බෑ. ලෝකෙට සම්බන්ධ වෙනවා කියනකොට දැන් අපේ ආයතනවලට අත්දකින්න පුළුවන් මට්ටමට ගේනවා. ආයතනවලට අත්දකින්න අපේ ආයතනවලට අත්දකින්න පුළුවන් අනිත් අයගේ ආයතනවලට අත්දකින්න පුළුවන් කියන තැනට යනවා. ඒක නිකන් අර බල්ලට හිතන හැටි බලන්න දැන් වතුරට එබ්බුණා ගමන් අන්න බල්ලෙක් ඉන්නවා කියපු ගමන් එයාට හිතෙන්නේ එයාට විතරක් සකස් වුණ ස්වභාවයක් කියලා නෙවෙයිනේ.
ඔව් අනිත් අයටත් පේනවා.
අනිත් අයටත් පේනවා. අනිත් අයටත් ආයතනවලට ගෝචරයි කියන තැනට යනවනේ. ඒතර ආයතනවලට ප්‍රයත්නක් දුන්නා කියන්නේ අර බව ඒක බව මට ගියා. ඒතකොට කාම භූමිය සකස් වෙනවා. කාම වස්තුවක් හැදෙනවා. ඒ ටික වෙන්නේ අවිද්‍යාව මත කියලා ඒක නොදන්න කෙනාට නුවණ නැහැ. ඒ කාම භූමිය සකස් වෙන්නේ අවිද්‍යාව මත. මෝඩකම මත. ඒ මෝඩකම යෙදුන්නේ නැත්නම් ඒක අදාළ නැහැ නේ. සකස් වීමක් නැහැ. එතකොට මේ සතර මහා ධාතුව කතා කරන්නේ සකස් වීම මතනේ. කාම වස්තුව නැහැ. ඒ වස්තුව හැදිච්ච වස්තුවේ ක්වොලිටීස් ටිකක් නේ ওই ධාතු කියලා කතා කරන්නේ. ආදල තිය වැගිරෙන බව රස්නේ සීතල ඔය ඒ කියන නේද? අපි මූලික ස්වභාව වෙන් කරගන්නේ නිකන් සියන දෙයක වගේනේ. කියන දෙයක් කියනකොට අර වස්තුවක් වෙලා ඒක. වස්තුව වෙනකොට වස්තුවක් දකින්න මමත් එතන ඉන්නවා. හරි. දැන් ওই ටික අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ඒ කියන දර්ශනේ තේරුම් ගන්නකොට දැන් ඒව අදාළම නැහැ. ඒ කියන පැත්ත අදාළම නැහැ කියන්නේ නැත කියන අර්ථය දෙන්නෙත් නැහැ. ඔව් ඒකනේ අර දැන් කච්චානගත සූත්‍රේ හරි ගැඹුරු ලෝක සමුදය දකිනකොට අප්ති සමුදය දකිනකොට නක්ති තාපානහෝති නක්ති කියන එක නහෝති අදාළ නැහැ
සිදීමක් නෙමෙයි.
ඔව් ඒ කියන්නේ නැත කියන්න බෑ නෙවෙයි ආ දැන් සමහර විට හිතෙනවා උපදීන හට ගන්න හැටි පේනවනේ ඉතින් නැහැ කියන්න බෑනේ ඒ ලෝකෙට අයිති ඒකට. ඒ කතාව කියන්නේ එතනත දෙකේ ඉඳන්. දැන් මේ කියන දර්ශනයේදී සානහෝති ඒක නහෝති. නහෝති කියන්නේ යෙදෙන්නේ නැහැ අදාළ නැහැ. ඔව්. ඒ කියන්නේ උපදින හින්දා නැහැ කියන බහැ කතාවක් නෙවෙයි ඔය.
නූපදින්න බබ.
අනහරි. නූපදින්න නැත නිරෝධ. අනුත්සාද ස්වභාවය හින්දා අදාළ නැහැ.
ඔව්.
අදාළ කරගත්තේ මොඩකම හින්දා. අවිද්‍යාව හින්දා. අනේ යෝගේ අදහස විතර වෙන අදහස. ඔව්.
ඔව් දැන් ඒ විදිහටම දැන් අර චිත්තානුපස්සනාවේ මට මේ වෙනත් පැත්තටම යොමු කරන්නේ චිත්තානුපස්සනාවේ ගත්තාම මේ එතන දැන් අපි සොකියක් තේට දැන් අපිට ඒ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහේ හැටියට සොකියක් තේ අර අපි ඉස්සෙල්ලා සාකච්ඡා වෙන්නේ පංචපාදානස්කන්ධය දෙක සම්බන්ධ කරන්නේ බුදුරජාණන් වහන්සේ කතා කරේ. එතකොට අපට දැන් චිත්තානුපස්සනාව ගත්තාම දැන් මේ අර මේ අනුමත සිසාවින් වහන්සේගේ දේශනාවක් තිබුණා ඊරෑ ගැන. මම ඒක ටිකක් සම්බන්ධ කරලා අහන්නේ. මේ මතක්ුනේ මේ වෙලාවේ. එතකොට දැන් එතන දැන් සාමාන්‍යයෙන් ගත්තාම අපට දැන් මම ඉන්නවා හිතක් තියනවා වෙනම. මගේ හිත මමනේ ඉතින් හිත ඊළඟට ඒකට සිතුවිල්ලක් තියෙනවා ඒ සරාගී හරි මොනවා හරි සිතුවිල්ල. ඒතර ඒ දෙකක් විදිහට. ඒතර මට හම්බෙන දෙයක් නේ. මට හම්බෙන පංච උපාදානස්කන්ධයක් කිමුකෝ. එතකොට නමුත් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එහෙම එකක් නෙවෙයි. දැන් ඔය හිතයි හිතුවිල්ලයි ඔක්කොම මේ ඒ දෙකක් නෙවෙයි එකක් කියලා අපිට දැන් විශ්වාස කරන්න බැරුණාට සත්‍ය ඒක. එතකොට ඒ සිතත් එක් දැන් ඒක. එතකොට දැන් හිතනවා කියන එකනේ අපි කරන්නේ. එතකොට හිත තියෙනවා, සිතුවිල්ල තියෙනවා, හිතනවා කියන ක්‍රියාව තමයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට හිතනවා කියන එක දැන් ඒ පංච උපාදානස්කන්ධයක් විදිහට කියන්නේ දැන් අපේ අත්දැකීමක් නේ. සතියත් එක්ක ලැබුණු අත්දැකීමක්. එතකොට එතන ගත්තහම මේ හඳුනා ගැනීමක් දැන ගැනීමක් ඒකනේ සිත්තරම කියන එකෙත් ඒ අන්තර්ගත වෙලා තියෙන්නේ කොහොමද බලනකොට ඒවනේ. එතකොට දැන් ඒ විදිහට අපි අර ඒ එතනත් ඒ සකස් සංස්කරණය බලන්න ඕන. ඒ හිතත් එක්කම හිතනවා කියන එක ඔක්කොම අදාළ නොවන විදිහට ඒක නේද ඒ චිත්තානුපස්සනාවත් ඒගෙන පොට්ට මේ කතා කරත් හොඳයි කියලා මට හිතෙනවා. ඒක කියන්නේ අපි අර දැන් සාමාන්‍යයෙන් ලෝකේ නම් අපිට පුළුවන් මේ සිත වෙනම සිතුවිල්ල වෙනම දැන් අපිට අර ලෝකෙ විදිහට ගත්තොත් සුබ නිමිත්ත මේ අයෝනිසේ මනසකාරයේ හින්දා රාග සිතුවිල්ල තියෙනවා. ඒතර ඒක වෙනස් අපිට නැති කරගන්න පුතග්ජන කෙනෙකුට උනත් පුළුවන්. නමුත් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව බලනකොට ඒකේ පච්චුප්පන්න ස්වභාවය කියන්නේ එහෙම බලනකොට අපි ඒ වෙනස් ආරිය කෝණේ ඉන්නේ බලන්න ඕනේ. එතකොට අන්නේ එතකොට ඔය අර මං ඉස්සෙල්ලා කිව්ව විස්තර ටිකත් එක්ක අපි පොඩ්ඩක් ඒක සාකච්ඡා කරමු කියලා හිතුණා. මේ ඒ හිතනවා කියන කාරණේ කොහොමද දැන් අපි එකෙන් ඉක්මෙන්නේ කියන එකේ අර විදිහට බලලා මේ ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥානන එකන දැන් තියෙන්නේ ඒ අත්දැකීම ඒ ටිකෙන් දැන් ඕක සර මේ අර පහුගිය කාලේ ඇත්තම ස්වාමීන් වහන්සේ අර කිව්වේ මේ බස් කනවා කියන එකේ බතුලිමමයි අයින් කරලා අර කනවා කියන එක මේ අපි හොයන්න ඕන කියලා කනවා කියන එක හොයාගෙන යෑමදී අන්තිමට හම්බ කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතන ක්‍රියාවක් විතරයි මේ කියලා කියන්න පුළුවන් කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට අපි හිතනවා කියන එක පොඩ්ඩක් සාකච්ඡා කරමු කියලා මට හිතුණා සර්. ඒකට පාටත් හොඳයි කියලා දැනගන්න. හොඳයි සර්. තිරුවන් සරණයි.
ඕකයි ඉතින් පොදුවේ දැන් සතිපට්ඨානේ සතර සතිපට්ඨානේම තියෙන්නේ තේරුම් ගන්න ඕන දේ. සතිපට්ඨානේ කරන්නේ මෙහෙමයි කියනවට වඩා සතිපට්ඨානයක් දීලා තියෙන්නේ මොකටද? ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඈතර වීමෙන්ද? නිශ්චිත ස්වභාවය අනිශ්චිත වෙනවා. පටන් ගන්නකොට අපට නිශ්චිතයි. අපි ඇසුරු කරනවා. දැන් කය ඇසුරු කරනවා. වේදනාව ඇසුරු වෙනවා. හිත මම ඇසුරු වෙලා තියෙන්නේ. දැන් එහෙම ඇසුරු වෙලා තියෙනවා කියන්නේ ඒ පිරිසිඳ දැකලා නැහනේ. යථාභූත ස්වභාවය දැකලා නැහනේ. තේරුම් අරන් නැහනේ. ඒ තේරුම් අරන් නැහැ කියන්නේ මං අර අපිට තේරෙන සාමාන්‍ය මට්ටමේ උපමාව තමයි මං කියන්නේ වතුරේ ඉන්න බල්ලා. දැන් අපි බල්ලා පිළි අරන් ඉන්නේ. දැන් වතුරේ ස්වභාවයක් තියෙනවා කියලා පිළි අරන් ඉන්නේ. ඒ ස්වභාවයේ ආකාර හතර තමයි ඔය කාය චිත්ත මේ වේදනා ධම්ම කියන ඒ ස්වභාව. එතකොට ඒ ස්වභාව කියනකොට දැන් ඒවා තියෙනකන් මම ඉන්නවා. ඒවා තිබිලා මම නැති වෙනවා නේද? දැන් අර ඉස්සෙල්ලා කියපු සුබ නිමිත්ත දැන් රාග සිතුවිල්ල සුබ නිමිත්තත් එක්කනේ එන්නේ. දැන් ඒක දැන් අපි සුබ නිමිත්ත තියාගෙන රාගය නැති කරන එක නිමිත්තම
එක්කම හිතත් එක්කම අයින් කරන එක
නිමිත්ත නිමිත්ත අවිද්‍යා ප්‍රත්‍යයෙන් පටිච්චසමුප්පන්න බව දැක්කොත් නිමිත්තෙන් එතර වෙනවනේ.
ඔව් අයින් කරනව නෙවෙයි එතර වීම. ඔව්
එතර වෙනවා. ඒක අදාළ නැති. ඔව් අර වතුරේ බල්ලෙක් වගේ වෙනවා.
වගේ
අදාළ නැහැ නේ කියන්නේ. ඒ අදාළ නැතිවීම මත අපි නිමිත්ත ඉතුරු කරලා රාගසිත අයින් කරනවා නෙවෙයි නිමිත්තෙන්ම ඉතරයි.
එහෙනම් අනිත් ශාසනවල තමයි අර නිමිත්ත නැතුව රාගසිත අයින් කරන එක ඒ අනිත් ශාසනවල කියන ක්‍රමෙ නේ.
ඔව්. ඒත් අනිශ්චිත කියනකොට තේරුම් ගන්න ඕන අර නිශ්චිත වුණ ස්වභාවය යෙදෙන්නේ නැහැ. ඔව්. අසුරු වෙන්නේ
ඔව් අනිසිත කියන්නේ ඔව් එහෙම නැතුව මම ඉඳලා අරක ආස්තේන කර
ඉන්නවා නේද? ඔව් ඔව්. ඒක ශ්‍රු වෙලා මේලෙන් නැතුව ගෙතෙන් නැතුව ඉන්නව නෙවෙයි.
ඉන්නව නෙවෙයි. ඒ අර අන්‍ය සංසන වල.
දැන් බල්ලෙක් ඉඳලා අපි තරහ ගන්න නැතුව ඉන්නව නෙවෙයි. තව විදියට කිව්වොත්. ඔව්
ඔව් ඔව්.
මේ බල්ලෙක් උපදීන ස්වභාවයෙන්ම වැරදි. ඒ ඉපදීමම මේ මෝඩකම මත. මෝඩකම තියෙනකන් තමයි ඒ බල්ල ගැන කතා කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? නිමිත්තම පිරිසිඳ දැකීම තුළ යථාභූත ස්වභාවය දැකීම තුළ ඒ අසුරු වෙන්නේ නැහැ. අසුරු වෙන්න හේතු අත්ති නත්ති එක අදාළ නැති වෙනවා. ඒ තියනවද නැද්ද කියන එක අදාළ නැති වෙනවා ඇත්ත දකින්න. ඒ කියන්නේ නූපදීච්ච ස්වභාවේ නිරෝධ ස්වභාවේනේ මෝඩකමට උපද්දගෙන තියෙන්නේ. වතුරේ බල්ලා කියන එක කවදාවත් ඉපදිච්ච එකක් නෙවෙයිනේ. මෝඩකම මතම පිහිටිය එකක් නේ. නේ පිහිටන ස්වභාවයමයි ওই නිත්‍ය සංඥාව කියන්නේ. ඒකේ අනිත්‍ය සංඥාව කියනකොට ওই අතාභූත ස්වභාවය වැටහෙන පැත්තක් වෙන්න ඕන. මේ ඇතිකල්ලි මේ මෝඩකම තියෙනකන් තමයි දෙටි මොඩකම යෙදුන් නැත්නම් ඒ අදාළ නැහැ නහෝති. නස්මින් අසති දන් නහෝති. නහෝති කියන්නේ නැත කියන එක නෙවෙයි. දැන් නිමිත්ත තියනවා නැත. නිමිත්ත තිබුණොත් මේ ඉස්සෙල්ලා ඇලීම තිබුණා දැන් ඇලීම නැහැ කියන තැනට යනවා. ඒ නිමිත්ත කියන එකෙන්ම එතර වෙනකොට ඒක පිරිසිදු දකිනකොට අර එතන එක කතාවකට ඒ අර්ථයක් නැහැ.
අනේ
චිත්ත අනුපස්සනාවේ ඒකටත් ඔය ලෝකම තමයි තින්නේ. ඔව් චිත්ත අනුපස්සනාව නෙමෙයි ඒක සතර සතිපට්ඨානෙ තමයි පොදු ධර්මස්කාරය. චතර නොයන වන තියන කෙනාටයි සතිපට්ඨාන භාවනාව
තියෙන්නේ.
හරි නෝන නැත්තම් වෙන්නේ අපි අර නිමිත්ත ඉතුරු කරලා මම නිදහස් වෙන්න හදනවා. එහෙම එකක් නෙවෙයි.
මෙතන සොකියත්තේම නිදහස් වීම ඉක්මීම.
ඔව් සොකියත්තේ කියන්නේ නිමිත්ත හම්බ වෙන ස්වභාවයම සොකියත්තේ. හරි. ඒ කාටද හම්බෙන්නේ මට?
මට.
හරි. ඒක මගේ. ඒතර මම මගේ දෙකනේ
වේදෙන්නේ.
ඒතර ඒවා අදාළ නැති වෙන්නවා මේක අර අනිශ්චිත කියනකොට ඇසුරු වෙන්නේ නැත්තම් අදාළ නැත්තම් ඒක අදාළ නැති කියන කතාව මුළු ලෝකෙටම යෙදෙන්න ඕන.
යෙදෙන්න ඕන. පච්චුපන්න
ස්වභාවය. ඒ මේ ලෝක ස්වභාවය කියන්නේ සංස්කරණ ස්වභාවය. මේ ස්වභාවය තමයි මේ ජාති පහකට බෙදාගෙන ඉන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා.
ඒ අර අපේ අත්දැකීම අනුව.
ඔව්. ඒවා මූලිකව වර්ග කළොත් එතකොට ඒකේ අපිට අපිව නිතරම අහුවෙලා තියෙන්නේ රූප ස්වභාවයටනේ රූපය කියන එකනේ. ඊට අතර මහා ධාතුව උපාදාය රූප කියලා ඒ අහුවෙනවනේ. එතකොට ඒ සුප්පන ස්වභාවය තමයි අපිට අතර මහා ධාතුව උපාදාය රූප වෙලා හම්බ වෙලා
තියෙන්නේ.
ඒ රූපය කියන විවහාරයට ගෙහින් තියෙන්නේ රූපන්ති උච්චති. ඒතර ඒ රූපණ බව තේරුම් ගත්තොත් දැන් ඒ රූප කතාවක් අදාළ නැති වෙනවා අපි හිතන්නේ තියෙනවා.
ඔව් ඒක පැහැදිලි. හොඳයි සර් ඒක මම හිතන්නේ විස්තරي අපි සාකච්ඡා කරපු එක ගොඩක් හොඳයි කියලා. මේ හොඳමයි සුතිරන් සරණයි බොහොමපි
තෙරුවන් සරණයි
තෙරුව සරණයි ඩොක්ටර් එක් සාකච්ඡාවට අතාමලව තාපන් දෝෂයක් කළොත් එහෙම දැන් අපි අතර මේ කතා කරන්නේ අදාළ නොවේ කියන එක නැත්තම් විනෝදයෙන් කියනවා නම් හම්වීම හෝ හට ගැනීම අදාළ වෙනවා කියන එක සාමාන්‍යයෙන් අපි මුළු මුලින්ම මේ හමුවීමක් හටගැනීමක් ඇති නොවීමද අපේ අවසාන ඉලක්කය වෙන්නේ නැත්නම් සියලු සංස්කාරයන්ගෙන් මෙදෙනවා කියලා කියන්නේ මේ අදාළත්වයක් නැතිත්වයට පත් වීමද කියන එක වාගේ කියලා මට හිතෙනවා. ඒක එහෙමද කියලා ඊට පස්සේ
අදාළත්වයක් නැති කියනකොට ඔගේ දෙපැත්තකට අදහස යනවා. රූපේ තියෙන අපිට අදාළ නැහැ. ඒ අදහස නෙමෙයි. අනිශ්චිත තියෙනකොට ඒක යෙදෙන්නෙම නැහැ. ඒක අර නැත කියන අර්ථේ නෙවෙයි. නැත කියන එකත් අදාළ නැහැ. හරි. ඒක වචනෙන් කියන්නේ හරි අමාරුයි. අපි වචන ලෝකෙට ආйтиමනේ. ඒ අදහස ඉතින් අර පටිච්ච සමුප්පන්න ස්වභාවයෙන්ම තමයි තේරුම් ගන්න වෙන්නේ. ඉතින් අස්මෙන් අසති ඉදන් අහෝති. රටේ සංකල්ප පටිච්ච සමුප්පන්න බව නේද? අවිද්‍යා ප්‍රත්‍යයෙන් බව. අතනින් තේරුම් ගන්න.
ඒකත් අත්දැකලා අර අතාලත්තක් නැත්තයි අපිට ඔය සාතු ස්වභාවයෙන් හෝ වෙන ස්වභාවයෙන් හෝ බැලීමත් අදාළක් අදාළත්වයක් වෙන්නේ නැහැ. එතනට
ඔව් එතකොට දෙයක් යම් කෙසේ විදිහකට බලන එකක් අදාළම නැහැ. නූපදින බව කියනකොට අසංකත බව කියනකොට දැන් දෙක විස්තරයක් යෙදෙන්නේ
නැහනේ.
ඒ දහම එක ගලපනකොට අර තේරුම් ගන්න ඕන තැන මොකද්ද? ඉමස්මෙන් අසති ඉදන් අහෝති. ඉමස්මෙන් සති ඉදන් හෝති. රණේ සමුදය ධර්මය අවිද්‍යාව කියන එක නදන්න කම කියන එක දකිනකොට ඒකේ අර අදාළ නැති බව තේරෙනවා. අවිද්‍යාව තියනකන් විතරයි ඔය කතා කරන දෙක.
එතකොට අපි ශුන්‍යතාව කියන එකෙන් අදහස් කරන්නේ කියන්නේ එතනට අසාලත්තක් නැතිම කියන එක.
ඔව් දැන් ඒක ශුන්‍යතාවයේ වචනේ දැන් සියන දෙකෙන් නිදීම වගේ කියොත් ඒක ලෝකෙට අයිති. හරි. මේක අදාළත්වයක් නැති අනුත්පාද ස්වභාවය. එතකොට මේ මොකක්ද අනුත්පාද කියන කතාවක් අත්‍ය දෙන්නේ. ඔව් ඒ කියන්නේ හටගෙන නැත්තම් මොකද්ද හටගෙන නැත්තේ කියන කතාවක් එන්නේ. ඒකයි ඒ මොකද්ද කියන යමක් කියන අදහස ආවොත් එතනට. කතා කරන්නේ
කප්පෙන්නේ.
ඔව් ඒ කියන්නේ අදාළ නැහැ කියන එක තමයි ඉතින් වචනකින් කියන්න තියෙන්නේ. ඒකට අදාළ නැත්තේ මොකද්ද කියන එකවත් අදාළ නැත්තේ කාටද කියන එකවත් එතන යෙදෙන්නේ නැහැ. හරි. ඒ ඊතර වෙනවා කියනකොට අන්න ඒ වගේ අදහසක්.
ඔය
පෙරවන් සරණ.
ડોક્ટર ආවි good morning. මේ පෙරවන් සරණ අර අපි ඔතන සමහරක් කාලවලට අපිට මෙහෙම හිතන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් මේ ආත්මෙදී කියන්නේ මේ මිනිස් ජීවිතේදී අපිට හම්බ වෙනවා මේ එකක් අපිට හම්බ වෙනවා මේ ඒ කියන්නේ බාහිර රූපයක් අපිට අත් ගෑම හම්බ වෙනවා. අපි මේ දැනට මේ කරගෙන යන්නේ ඊළඟ භවයකට අපිට හම්බ වෙන ඒ කියන්නේ ඊළඟ භවයක් අපි හදා නොගන්න එකයි මේ කරන්නේ. හැබැයි සාමාන්‍ය මේ දැන් මේ ලැබිච්ච මිනිස් ජීවිතේදී අපිට දේවල් හම්බ වෙනවා. හැබැයි අපි ඒක තුලින් අපි අවබෝධ කරගන්න හදනවා ඊළඟ භවයක්. ඒ කියන්නේ වෙන කිසිම භවයක් ඇති නොකරගෙන ඉන්න මේ දෙයක් අපි අවබෝධ කරගන්න හදනවා. හැබැයි සාමාන්‍ය ලෝකේ අපිට දේවල් හම්බ වෙනවා. එහෙම හිත හිතවිල්ලක් එහෙම චින්තනයක් හිතන්න බැරිද ડોક્ટર ආවි?
නෑ ඊට වඩා එහෙමම වෙනස්. මේ ජීවිතය හම්බ වුණා කියන්නේ ඊළඟ ජීවිතේ හම්බ වෙලා ඉවරයි.
ඒක තේරුණේ නැද චුට්ටක් පැහැදිලි කරන්න ડોક્ટર රවි චරන්සම්.
නෑ ඔබතුමා මතු කරපු ප්‍රශ්නේම ඒ කියන්නේ ඔය කියන එක නෙවෙයි. මේ ජීවිතේ තියෙන ඊළඟ භවයේ තමයි මේ නවත්තන්න හදන්නේ මේ දැන් නහදන්නේ කියලා නම් ඒ අදහස වැරදියි. මේ ජීවිතය කියන අදහස ආපු එකේම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන එතනයි විමසන්න ඕන දැන්. මේ ජීවිතය කියන අදහස එන්නේ ඇත්තටම ඒතර. සහමත් එක්ක ගියොත් අපි අර ජාති පහ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ හෝ පහෙන් එකක් හෝ අසුරු කිරීමමයි. ඒ මත ජීවිතය පිහිටනවා මිස ඒ ජීවිතයට ඒවා හම්බ වෙනවා නෙවෙයි. මතකද මම අර කාලයට කියපු විදිහ? දැන් කාලයේ වර්තමානෙ මේව හම්බ වෙනවා කියන අදහස නෙමෙයි. මේ හම්බ වීම මත කාලය පැනවෙන්නේ. ඒ වගේ මේ ජාති පහ පිරිසිඳ නොදැකීම යථාභූත ස්වභාවය නොදැකීම මතයි මේ බව හම්බ වෙන්නේ. මේ බව මතයි ඊළඟ භවය එන්නේ. මේ භව තියාගෙන ඊළඟ භවයෙන් මිදෙනවා කියන එක ඒ දෙන්නේ නැහැ. ඒ ලෝකෙමයි. වරද්දගෙනමයි. මේ භව කියන එකත් අදාළ නැති ස්වභාවය කියන්නේ ඒකත් කතා කරන්න බැරි. පනවා ගැනීමක්මයි. ඒ ප්‍රබුත ස්වභාවය නදන්න කමකට. අනේ ඒ වගේ දර්ශනයක් නේ. පෙරුවන් සරණයි.
ඔව් එතකොට දැන් මේ අපිට අහුවෙනේවා, ඒ කියන්නේ අපිට අහුවෙනේවා, අපිට පේනේවා ඔක්කොම අර වතුර ඉන්න බල්ලෝ විදිහටම තමයි හිතන්න වෙන්නේ. එහෙම නේද?
ආගේ ඒක අපිට හිතෙනවා වතුර ඉන්න බල්ලෝ විදිහට හිතනවා කියලා. එහෙම සිතීමක් නෙවෙයි. සිතනවාද නොසිතනවාද කියන එක යෙදෙන්නේ ඒ බල්ල ඇසුරු වීම තුල නිශ්චිත බව තුල. යතසතර සත්‍යපට්ඨාන කියන්නේ අනිශ්චිත. අනිශ්චිතෝ ච විහෙරති කියන තැනට. ගෑ මෙන්න මේ පටිච්ච සමුප්පන්න න්‍යාය දකින්නකොට වතුරේ බල්ලත් අදාළ නැහැ. මේ වතුරේ බල්ලා කියනකොට අර ಜಾති පහම දාගන්න. ඒ පහ අදාළ නැති වුණත් මේ ජීවිතය කියලා එකක් කතා කරන්න පුළුවන්. මේ භවය කියලා එකක් කතා කරන්න පුළුවන්. බෑ ඔබතුමා කියන පැත්ත හරි. දැන් ප්‍රායෝගික ඉතින් හම්බ වෙලා ඊට පස්සේ කරන්න ගියාට ඒ කරන්න දෙයක් නැහැ. කරන්න දෙයක් තියෙනවා පූර්ව ප්‍රතිපදාව කියන එක. මේ ආර්ය දර්ශනයේදී එක කතා කරන්න බෑ. පෙරුවන් සරණ.
එතකොට දැන් අර ක්වොන්ටම් තියරි එකේදී ඒ කට්ටිය අර කරනවානේ අර ඩබල් ස්ලිට් තියරි හරි මෙහෙව කළා එක්ක තරංගයක් එහෙම නැත්නම් ස්කන්ධයක් කියන දෙක කොහොම හරි මේක මේල් කරගන්න බලනෝනේ. එතන නිරීක්ෂකයයි නිරීක්ෂණයයි නිරීක්ෂකයා ඉන්නකොට නිරීක්ෂණය වෙනවා. ඒ වගේ ඒ ඔක්කොගෙම ඇත්තටම අර ඔබතුමා කියන වගේ මේ ප්‍රී කන්ක්ලූෂන් එකක් එක්ක තමයි එතන මේ ඒ කට්ටිය දෙයක් හොයන්නේ කියන එකද ඔබතුමා අදහස් කරන්නේ?
ඒ කන්ක්ලූෂන් නෙමෙයි, කන්ක්ලූෂන් එකේම ඉඳන් හොයන්නේ. මමමයි හොයන්නේ. ඒක මම තේරි කියලා ඉවරයි.
ඒ ටික ඇහුන්නේ නැහැ ડોක්ටර් ආවේ. ආපහු කියා. ඒ ටික හරියට ඇහුන්නේ
නැහැ. ඒ කියන්නේ මමමයි ඒක කරන්නේ. මම නැහැ කිව්වට. නිරීක්ෂකයා හම්බ වෙන්නේ මට, නිරීක්ෂකයා හම්බ වෙන දේ හම්බ වෙන්නේ මට. ඇහුණාද?
ඔව් දැන් එහෙනවා දැන් එහෙනවා. මේ
නිරීක්ෂකය හම්බ වුණේ මට, නිරීක්ෂණය කරන දේ හම්බ වුණේ මට.
එතකොට කවදාවත් ඒක
අපි කියන නිරීක්ෂකයා ඉන්නකොට මේක වෙනස් වෙනවා කියලා. ඇත්ත තත්ත්වේ. දැන් නිරීක්ෂකයා ඉන්න බව හම්බුනේ කාටද? ඒ කියන්නේ ඔය පරීක්ෂණේ පෙන්වන්නේ අර සෙන්සර්ස් තිබුණත් තියෙන තත්ත්වේ වෙනස් වෙනවා. සෙන්සර්ස් නැති වුණත් වෙන විදිහ. හැබැයි සෙන්සර්ස් තියනවද නැද්ද කියන එක දැනගන්න තව පැත්තක් තියෙනවා. ඒකයි ඔක අහුවෙලාමයි. ඔය විදිහේ ඇත්ත තත්ත්වේ අල්ලන්න බෑ. එනිසා තමයි අපි අර සතර සතිපට්ඨානෙට යන්න වෙන්නේ. සතර සතිපට්ඨානෙ අනිශ්චිතෝච විහෙරති කියන එක කියනකොට ඔය ටිකෙන් ඈතර වීමක් තියෙනවා. ඈතර වීම කියනකොට එකක් ගැනවත් කිසිම මතයක් අදාළ නැහැ. හරිද? අපිට එක එක තියරිස් සම්බයානේ මෙහෙමයි මෙහෙමයි කිය කියා ඒක එකක්වත් අදාළ නැහැ අනිශ්චිත කියනකොට. අපිට වෙන්නේ අදාළ නැති එකෙත් අපි තව විස්තර හොයන්න ඕනනේ. ඒක එහෙම තමයි ඉතින් හොයන්න වෙනවා. අනතර දහම තීරුම් ගන්නකොට ප්‍රතිසම්පන්න න්‍යායයට එනකොට මේ කරපු එකක් අර වතුරේ බදලාගෙන කතා කරන ටිකක් නේ කියනා වගේ නිකන් දඩා අදහස. මම ඒ කියපු ටිකේ සමරයිස් කළේ මේ ජීවිතය කියනකොටත් අහුවෙලා ඉවරයි. මේ ජීවිතය හටගෙන ඉවරයි ඊළඟ එකෙන් බේරෙන කතාවක් නෙවෙයි මේ. මේ ජීවිතය කියනකොටත් ඒක තීරුම් ගන්න ඒකට ලෝකෙට අහුවෙලා ඉවරයි. අපි වර්තමානයේ කිය. වර්තමානයේ කියන එකක් මේ මේක නොදන්න කමටම හම්බ වුණ ස්වභාවයක්. හරි. පෙරවන් සරණයි.
ඔය එතකොට මේ දැන් ඔය අපි ආපහු ගියොත් ඔය ඩබල් ස්ලිට් මේ එක්ස්පෙරිමන්ට් එකට ඒ කට්ටියට කොහොමද මේ දෙකක් හම්බ වෙන්නේ? දැන් ඒ කට්ටිය එක විදියකට සෙන්සර්ස් දාලා කරනවා. එතනනම් අපිට වටහා ගන්න පුළුවන් මේ හරි මේක දැන් සෙන්සර්ස් තියෙන නිසා මේක මේ වෙනවා කියලා. හැබැයි සෙන්සර්ස් නැති වෙලාවට එතකොට ඒ කට්ටිය සෙන්සර්ස් නැහැ කියලා දත්තයක් අර මේ නැති දේ තියෙනවනේ. එතකොට එහෙම වුණත් එහෙමනම් එකම සිද්ධියනේ සිද්ධ වෙන්න ඕන. ඒ වුණාට ඇත්තටම සිද්ධ වෙන්නේ
ඒ තේරුම් ගන්න කියන්නේ ඒක සෙන්සර්ස් ඇත්ත කියන එකයි සෙන්සර්ස් නැත කියන එකයි දෙකම සෙන්සර්ස් ඇත්ත කියන එකේ කොටස් දෙකක්. සෙන්සර්ස් වලට අහුවෙලා නේ ඇත්තද නැතද?
ඔව් එහෙමනම් එහෙමනම් ප්‍රතිඵලය එක වෙන්න බෑ ડોක්ටර්.
ප්‍රතිඵලයේ ලෝකේ ඇත්ත
අහුවෙන්නේ ඒක තමයි මං කිව්වේ. දැන් ප්‍රතිඵලයේ දෙකක් නේ. එකක් තරංග විදියට එකක් ස්කන්ධ විදියට නේ. ප්‍රතිඵල දෙකක් නේ. අපේ හිතෙන්ම නම් ඒක කරන්නේ අපේම හිතෙන්ම නම් ඒක සෙන්සර් එක අයින් වෙන්නේ සෙන්සර් එක දාන්නේ අපේම හිතනම් එහෙමනම් මමත්වයේ ඒක දිගටම පැවතිලානේ. එහෙමනම් ප්‍රතිඵලය එක වෙන්න ඕනනේ. ප්‍රතිඵලය සමාන වෙන්න ඕන. ඒ ප්‍රතිඵලය වෙනස්
නෑ නෑ නෑ. ප්‍රතිඵලය කියන්නේ ලෝකෙට ආйти જાති දෙකක් නේ. ලෝකෙට ලෝකෙමනේ තත ලෝකේ අර අර ඉස්සෙල්ලා කතා කළේ නේ 13 අනස්ස සංඥාන අනස්ස කියන එක ලෝකේට අදාළයි. ඒක එකයි එකයි යෝ දෙයිඥ ටික එන්නේ ලෝකේට. ඒක එකක් නෑ ලෝකයි ඉති විදියට තර්ක කරන්න අපිට ගොඩක් හම්බ වෙනවා. එක මතයක කරලා තින්නේ. තේරුම් ගන්නකොට තමයි තර්කෙන් වාද විවාද වලින් මිදෙන්නේ. හරි.
මම අහපු ප්‍රශ්නේ පොඩ්ඩක් තායි කිව්වොත් දැන් අපි කියනෝනේ මමත්වය කියන එක දිගටම පවතිනවා කියලා. ඒ කියන්නේ මේ මම කියන එක ඒ කියන්නේ සෙන්සර් ඇත හෝ සෙන්සර් නැත හෝ කියන තැන් දෙකේදීම මම කියන ස්වභාවය මේ දිගටම පැවතිලා තියෙනවා. එතකොට මම කියන ස්වභාවයේ දිගටම පැවතිලා නම් කොහොමද ප්‍රතිඵලය දෙකක් වෙන්නේ? සෙන්සර් තියෙනකොට ස්කන්ධයක් විදියටයි, සෙන්සර් නැති වෙනකොට තරංගයක් විදියටයි හැසිරීම වෙනස් වෙන්නේ කොහොමද මමත්වයේ දිගටම තියෙද්දි? අනේ ඒකයි ප්‍රශ්නේ වුණේ ડોક્ટર රවි. තේරුම් ගන්න.
ඒ මමත්වයේ දිගටම පවතිනවද කතාව නෙවෙයි මේ කියන්නේ. මමත්වයේ දිගටම පවතිනවා නොපවතිනවා කියන්නේ මමත්වයේ මත. හරි. දැන් ඔයාට මේ අහන ප්‍රශ්නයක් අහන ප්‍රශ්නේ තමයි මේ සෙන්සර්ස් වලට එක එක විදියකුයි තව විදියකුයි පේනවා කියන එකනේ. තේරුණාද? සෙන්සර්ස් තියෙනකොට එක විදියක් නැති වෙලාවට තව විදියක් කියලා පේනවා කියන එක නේද දැන් ගැටලුව?
ඔව් 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 ඒකයි වෙනස් වෙන්නේ මොකද මමත්වය කියන එක දිගටම පැවතිලා තියෙනවා.
ඔක මමත්වය දාගන්න එපා ඉස්සෙල්ලා ඒ ප්‍රශ්නේ මෙහෙම හිතන්න. අර උපමාවක් කිව්වොත් අර එක බල්ලෙකුට අර වතුරේ ඉන්න බල්ලා සැර බල්ලෙක් තව බල්ලෙකුට හොඳ බල්ලෙක් කියලා හම්බ වෙන්න පුළුවන්. ඒ වෙනස් වීම තේරෙනවද මේ කියන එක? ඒක එහෙමම තමයි. ඒ ධාතුනානත්ය ප්‍රඥානානත්ය කියන්නේ ඕක තමයි.
එරවසනයි එතන අර මං කියන්නේ ඒ අදහසම එන වගේ සූත්‍රයක් කර ස්වාමීන් වහන්සේ මේ වර්ගයේ මුලින්ම පටන් ගන්නකොට එඩ්වඩ් මහත්තයා මතක දැනන වාත සූත්‍රය කියලා එකක් කරා. ඒක කියන්නේ දැන් වාතය කමන්න නෑ, නදීහු ගලා බසින්නේ නෑ, යබිනිය ප්‍රසවන කරති වගේ එකක් සඳහිරු උදාන වේති වගේ දෘෂ්ටි, ඒ කියන්නේ ඒ ගැනම හිතලා කෙනෙකුට එතනට එන්න පුළුවන් වගේ එකක්. එහෙම ඒක දෘෂ්ටියක්, එහෙම දෘෂ්ටි කුච්චයි ඉස්සියා කියලා කියනවා. ඒකට දැන් ඊට පස්සේ හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ එතන ඉස්මතු කරන්නේ මේ 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 වගේ අදහසක් එන්න මොකද්ද හේතුව, මොකද්ද සත්‍යය කියලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඇතිතන තමයි මෙහෙම දෘෂ්ටියක් එන්නේ කියන්නේ. ඒ වගේ කෝණකින් බැලුවොත් ඒක ලිහිනවත් දන්නේ නැහැ. කියන්නේ අර ඔය ප්‍රතිඵල දෙකම එන්නේ මේක තියෙනවා හෝ නැති හෝ කියලා අර පරීක්ෂණේ නිගමන දෙකකට ගියත් ඒ දෙකෙන් මොන එක ගත්තත් අර අර ස්වභාවයමනේ මේ සත්‍යත්වයේ කියන සත්‍ය මත පදනම් වෙලා තමයි ඒ අර ප්‍රතිඵල දෙක විග්‍රහ කරන්නේ නේද? උදාව පරීක්ෂණයට ගිහිල්ලා බැලුවොත් දැන් ස්කන්ධ මේ පදාර්ථයක් හරි තරංගයක් හරි කියන ඒ නිර්ණය ඒ පැනවීමම ඒ පැනවීම දෙකක් තියෙන්නේ පැයි එහෙම මේක මෙහෙමයි කියලා කියන්නත්, ඒ කියන්නේ ප්‍රතිපලය අපි අර්ථකථනය කරද්දී අර පැනවීම දෙක පාවිච්චි කරලා පදාර්ථයයි තරංගයයි කියන එක. එතකොට ඒවා කියන්නේ කාටද? ඒ වගේ තේරුම් ගන්න.
ඔව් බොම්පින් චමත් මහත්මයෝ, මේ මම හිතන්නේ එතන හිතන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මට පාට් එක තේරෙන්නේ නැහැ තාම. මේ බොම්පින් එක මතු කරාට. තෙරුවන් සරණයි
මේ මම මුල හරියදී නම් හිතියේ නෑ මේ සාකච්ඡාවේදී. නමුත් මේ අග හරියදී ඔබ මේ ඒ අහපු ප්‍රශ්නේදී මට අර චමත් මහත්මයාගේ පිළිතුරත් එක්ක මෙහෙම දෙයක් හිතුණා. අර එතනදී කියවෙන්නේ අර දැන් උදාහරණයක් දෙනවා නේද, අපිට අර කාමරයකට ගිහිල්ලා ඒකේ මෙතන මුකුත් නෑ කියලා ඇවිල්ලා කියනකොට එතන හිස් නෑනේ, තමා ඉඳපු ඉන්නනේ හිස් බව හම්බෙන්නේ. ඒ කාරණාවෙන් ඔය කියන කාරණා මත වෙනවද? තේරුණා.
මට තේරෙන විදිහට නම් ඒ කියන කාරණාවත් ඒකම තමයි. අපිට අහුවෙච්ච නැති සොකියස්සේ ඒ පදනම එහෙමමයි. ඒ පදනම මත එන නිගමන දෙකක් වගේ තමයි මට තේරෙන්නේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි මහත්මයා.
ડોક્ટર අවි, අපි අර ආනන්තරික සමාධිය ගැන කතා කළා. ආනන්තරික සමාධියේ මම පොඩ්ඩක් දකින්න උත්සාහ කරා ඔය ආනන්තරික සමාධිය කියන්නේ මොකක්ද කියන එක වගේ. ඒකෙදි සමාධි භාවනා සූත්‍රය කියලා මහින්ද කුද්දක නිකායේ සූත්‍රයක් තියෙනවා. සමාධි භාවනා සූත්‍රය කියලා ඒකේ මේ භාවනා සමාධි භාවනා හතරක් ගැන කතා කරනවා. පළවෙනි එක ඔය ඥාන හතර, දෙවෙනි එක ආලෝකය, තුන්වෙනි එක මට මතක නැහැ, හතරවෙනි එක තමයි අපි කියන මේ ඔය ආසවක්කය, ඒ කියන්නේ රූපේ සමුදය අස්තංග මේ බලන ටික. එතකොට මට හිතුනේ මේ ඔය අනන්තික සමාධි කියන්නේ ඇත්තටම අර අපි දකින්න ගන්න අර චත්තාරීස සූත්‍රයේ කියනා වගේ ඔය මේව හතෙන්ම, ඒ කියන්නේ සම්මාදිට්ඨි සම්මා සංකප්පර ඔක්කොම එකතු වෙච්ච මාර්ගයක තියෙන සමාධියක්. අර ඒක නැති වෙන්නේ නැහැ මේ සාමාන්‍යයෙන් සතිය හෝ එහෙම නැත්නම් විරිය අඩු වුණාම ඒ අනන්තික සමාධිය අඩු වෙන්නේ නැති බවක් වගේ දෙයක් මට හිතුනේ. මේ ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරා නම් හොඳයි කියලා හිතනවා. පෙරවන්ස
පෙරවන් සරණයි. ඒ අනන්තරික සමාධිය කියන එක ගැන මම ඇත්තට කතා කරන්න කැමති නෑ. මොකද මගේ අදහස තියෙන්නේ රහතන් වහන්සේට නම් නොතින්දෙන සමාධියක් තියෙනවා. මොකද අවිද්‍යාව යෙදෙන්නේ නැති හින්දා සංකාර වෙන්නේ නෑනේ. ඔබතුමාගේ අනන්තරීය සමාධිය එහෙම නැත්නම් අතරක් නැති සමාධිය කියන එක අතන මේ මං එදත් කියන්න ට්‍රයි කළේ රහතන් වහන්සේ කෙනෙකුට ඒ කතාව අදාළයි. මොකද අවිද්‍යාව යෙදෙන්නේ නැහැ. අවිද්‍යාව නැති නිසා අවිද්‍යාව කියන සංකාර නැහැ. එතනින් මෙහා සෝවාන් මට්ටමේ ඉඳලා රහත් වෙනකන් අවිද්‍යාව දුරු වෙලා නැහැ. එතකොට අවිද්‍යාවෙන් කරන සංකාර තියෙනවා. හැබැයි අර සංයෝජන දුරවීම මත උදාහරණයක් විදියට සෝවාන් වීමේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස මට්ටමේ සංකාර යෙදෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මේ කාමරාග පටිග මට්ටමේ සංකාර යෙදෙන්නේ නැහැ කියලා. එතකොට ඒ හින්දා මම ඒ මට්ටමේ ඔය නොසිඳෙන සමාධියක් කියන එකට වඩා ඥානයක් පහළ වුණා කියන මට්ටමේ තමයි ඉන්නේ. සමාධිච්චිය කියන එක නේද? මේ සමාධි පැත්තකින් ඕක කියන්න ගියොත් අපි එක එක දෘෂ්ටි වලට යනවා කියන අදහසේ තමයි මම ඉන්නේ. පෙරුවන් සරණයි.
ඕනේ මම අදහස් කරේ මේ ડોક્ટર රවි දැන් සෝවාන් වෙනකොට කෙනෙකුට අර යංකින්හි සමුය සම්මන් සම්බන්තන් නිරෝධ ධම්මං කියලා අවබෝධය තියෙන්න ඕනනේ. දැන් ඔය අපි සමාධි පිළිබඳවත් අපි ලොකු දේවල් හිතන් ඉන්නවනේ. මේ දැන් උදාහරණයක් විදිහට සෝවාන් වෙනකොට පළවෙනි ධ්‍යානෙටවත් ගිහිල්ලා තියෙන්න ඕන. එහෙම නැත්නම් එක ඉන්දිපාදයක් හරි වැඩිලා තියෙන්න ඕන. ඔය වගේ
දික්ටි තියෙනවනේ. ධ්‍යාන අදාළම නැහැ මාර්ගඵලවලට. ඒක පළවෙනි දේ තේරුම් ගන්න. ඒක පැහැදිලිව තියෙනවා. හරි. මගපල ඥාන සම්මාදිට්ඨිය කියන එකයි ධානයයි කියන්නේ දෙකක්. ඒ හින්දා තමයි මං කිව්වේ සමාධි පැත්ත කියනකොට අපිට ඔළුවට ඉන්නේ ධාන. හිත එකඟ වෙලාම තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. අඩු ගානේ නීවරණ ටිකවත් මේ යටපත් වෙලාම නැහැ. මොකද අවිද්‍යාව දුරු වෙලා අවිද්‍යාව හැදෙන හැටි ගැන අවබෝධයක් ආවට අවිද්‍යාව දුරු වෙලා නැහැ. අවිද්‍යාවට ප්‍රත්‍ය පංච නීවරණ. ඒ තේනවා අවිද්‍යා සූත්‍රේ. හරි. එතකොට අපි ඔය සමාධි කියලා නිකන් තියරි හදා ගන්නවා විතරයි, සංකල්ප හදා ගන්නවා විතරයි. ඒකයි මං කියේ මම ඕක ගැන වැඩිය කතා කරන්න කැමති නැහැ මේ අදාළ නැති දෙයක් කියලා. තේරුවන් සරණයි.
බොම්බින් දික්කුරයි. එතකොට අර ඉන්දිපාදයක් වැඩිලා තියෙන එක ඉරිදිපාදයක් හරි වැඩිලා තියෙන්න ඕන කියන කතාව එහෙමත් කියනවනේ සමහරක්.
ඉරිදිපාද එකක් නෙමෙයි හතරම එකට යෙදෙන්නේ සතර ඉරිදිපාද. ඔවා අපි ඉරිදිපාදේ මොකක්ද කියලා අපි සංකල්පයක් හදන් ගින්නවනේ. ඔතනයි වැරද්ද තියෙන්නේ. ඡන්ද චිත්ත විරිය වීමංසා සතර ඉරිදිපාද කියන්නේ නේද?
ඔව් ඒකේ එකක් හරි වැඩිලා තියෙන්න ඕන කියලා සමහරක් කට්ටිය කියනවා. මේ මාර්ග
ප්‍රමාණයක් කට්ටියට කියන්න පුළුවන්. සමහරක් කට්ටියට කියන්න පුළුවන් මන් දන්න තරමින් නම් ඔව් හතරම නිකන් එකට යෙදෙන ඒවා. ඒ අපි කියන්නේ අපි ඕකට දාගත්තු තේරුමෙන්නේ. ඡන්දේ කියන්නේ මේකයි කියලා දාගෙන ඡන්දේ වැඩිලා. ඒක Taman දාගත්තු අදහස අනුව සාපේක්ෂක දෙයක්. ඕක විතරක් නෙමෙයි ඔය සප්තබොජ්ජංග ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැනම තියෙන්නේ මේ මේ සංකල්ප ගොඩක් මිසක් ඇත්ත අදහසක් නෙවෙයි. ඒවා ඒ ඥාන එක්ක අවබෝධ වෙන දේවල් මිසක් ඥානෙට කලින් තියෙන දල අදහසක් විතරයි ඒක. අපි ඔය දැනුමෙන් අවබෝධයෙන් ගන්න ඒවා අත්දැකීම තුලදී ඒවා නෙවෙයි. ඔක ඉස්සර අපේ කටුකරුඹේ අම්බිරෝ එහෙම කියනවා ලස්සනට. ඔය දන්න දේවල් ඔක්කොම වෙනස් අත්දැකීමේදී කියලා. උනාසේ හිතන්නේ ඒ උනාසේ කියනවා වෙන.
අපිට ආපහු ඇහෙන්න එපෝ කියලා ડોક્ટર රවි. ડોક્ટર රවි අපිට ඒ ටික ඇහෙන්න එපෝ කියලා. අපිට ඒ ටික ඇහෙන්න එපෝ කියලා කටුකරුඹේ හාමුදුරුවෝ කියනවා කියන තැන.
එඩ්වඩ් මම මේ මගේ අදහස ක්ලිය ඇති මම ඕක ගැන මේ ඔය ආනන්තරික සමාධිය ගැන කතා කරත් කැමති නෑ මම දන්නේ නෑ ඔයිට වඩා හරි ඒ
මතනේ ඔබතුමා
ඒක තේරුවකට නැති එකක් කියලා මට හිතෙන්නේ අපි අර සංකල්ප ගොඩක් අදාගෙන තර්ක කරන්න හොඳයි එහෙම නැතුව මේ ධර්මාව බෝධයට උදව් වෙනවා කියලා මම හිතන්නේ එහෙනම්
ඔබ
ඒක වගෝක දන්නේ නැහැ කියන්නේ. හරි.
තේරුම් ගන්න. රෙබොම මේ පිං මේ පැහැදිලි කරලා දුන්නාට මොකද මේ අපි ඕවට ගිහිල්ලා ඔය පැති වලට ගිහිල්ලා අපි මේ මේ එක එක දෘෂ්ටි හදාගෙන ඒවයි අර කිඳා බහැලා ඉන්න try කරනවනේ ඒක ඒක පැහැදිලි කරන එක බොහොම හොඳයි බොහොම.
හඳයි. තේරුම් ගන්න.
අවසරයි අපිට ඇහෙන්නේ නැන්නේ.
ඔය ඇහෙන්න මම මොකුත් කිව්වේ නැහැ. දැන් ප්‍රශ්න ඉවරයිනේ නේද? පෙරවන් සරටයි. එහෙම නැත්තම් මේ මේ මම ඩිස්කනෙක්ට් වෙන්න ඕගලන්ට කැමති නම් සාකච්ඡාව කරගෙන යන්න. ඒ මාව ඇහෙනවා ඇති නේද? පෙරවන් සරණයි. තුලානි
නැහැ. ඇහෙනවා රවි මහත්මයා. ඔබතුමා ඇහෙනවා. එහෙමනම් අපි අවසන් කරමුද රවි මහත්මයා?
ඔව් හොඳයි. තෙරුවන් සරණයි.
හොඳයි තෙරුවන් සරණයි. එහෙනම් අද දිනත් ඔබතුමා අප වෙනුවෙන් ඔබතුමාගේ මේ වටිනා කාලය වැය කරමින් ඉතා වටිනා ධර්ම කරුණු පැහැදිලි කිරීමක් කරලා දුන්නා. ඉතින් ඔබතුමාට මේ කරපු ධර්ම දානමේ කුසලයත් අපි ධර්ම ශ්‍රවණයෙන් ලබාගත්තේ සියලුම පිනොත් ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවරයන්ටත් පින්වත් දෙමව්පියන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබතුමා ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. බොහෝම පින් රවි මහත්මයා තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
හරි තෙරුවන් සරණයි. හැමදෙනාටම අදත් අපිට මේ සාකච්ඡාව පවත්වාගෙන යන්න උදව් කරපු ඒ ගායන් මහත්මයා, අස්තික මහත්මයා, පොතුහෙර පවුලේ අය, ඒ වගේම මේක සම්බන්ධීකරණය කරපු තුලානි මහත්මයා, රෙකෝඩ් කරන්න උදව් වෙන ડોક્ટર කමල් ඇතුළු ඒ හැමෝටම පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ වගේම මේ ප්‍රශ්න අහපු සාකච්ඡාවට සම්බන්ධ වුණාගෙන සිටිය සියලුම දෙනාම කුසල් සම්භාරය රැස් කළා. අපි රැස් කරගත්තු කුසල් මේ ජීවිතේම දහම් අවබෝධය සඳහාම උදව් උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි හැමදෙනාටම.
සාදු සාදු. තෙරුවන් සරණයි රවි මහත්මයා. බොහෝම පිං ඔබතුමාට.
තෙරුවන් සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි සියලු දෙනාටම.